Order, please.
Abhinava Mantivarangan Nila Pratitnyava Udiruma, Ratnapur Matuan Kotrasi Parliament Mantri Garu, Udagama Yenega Varna, Priyanti Yenege Matuma. Janal Pitwang in Lebena Mitani Lebena Sandes, eh? Karujai Suri Metama Katana, Sri Lanka Parliament, Garu Katana, Tumani Hatilisin Adikaru Mahajana Arakshaka Atnya Panata. Hatwini Dikaru Mahajan Araksha Panati, Dorasini Bagatin, Mahita Pavanu Baratar Prakarava, Mahajana Sami Patagam Sandhavana, Avachatavi Sarakilita Ganamin, Parinu Palekin and Nishokota Dekwina, Sanna Damudavala, Sulma Samajiki, Devinu Palekin, Nishokota Dekwina, Padeshwara Mahajana Sami Patagam Sandha Kendra Barta, Atnyavak Nidkotata, Eanu, Ukta Atnya Panati, Viseka Deka, Baganti Sama Kyutu, Deka, Tuna Vagantia Prakarava, Ebava, Parliament to the main then in Majibat, Gotabi Rajapaksa, Sri Lanka Janadipati. Katanaikavari Avisin Kurundaman Nivedana Parliament to Sabanaik Durisindahu, Parliament to Mantrigaru Dinesh Gurandi Mahatade, Andhra Paksha Padana Samgida, Parliament to Mantrigaru Justin Prandi Mahatade, Patkun Levi Atom Sabar then will come at them. Tungan Nivedine, Parliament, Virudapakshi Naikalesa, Garusajit Premdas Metuma, Memagarusabavising Pirigana Baba, Parliament to a Janundima Kametimi. Ilanga Nivedine, Virudapakshi Padana Sanguidagalesa, Garugayan, Karuna Tilakamata Patilati Baba, Mema Sabar, Janundima Kametimi. Ilanga Nivedine, Ratpur District Parliament Mantri Garu. Ranjit the Soy Samata by Abawe, my parliament to Ma Danma City, Balavat Kanagatring. Itumagi Abawe, upper Sidua Depart again, upper Jerise Dakunatara, Mema Garmantura, Paulia, Vitapagi, Sati, Sangwege, Pagasan Rawa, Mema Parliament to win, Mama Danmanu Kametemi. May Pilima the Shoka Pagasu, Jana, Matudinekadi, Parliament to order, Idripat Karanwet. Ilangani Medinia, Sri Lanka Pajatan, Trikasamadivaji, Dandraji. Andrew, we have Tavi Hatanami, we have Tavi Dividan Pakarava, 2019 නොවැම්බර් 15 වෙනි ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනය සහ 2019 නොවැම්බර් 18 වෙනි ශ්‍රී ලංකා ඉදිරිකිරීම් කර්මාන්ත මණ්ඩලය සංස්ථාගත කිරීමේ සහ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැරැක්කීම් නැති පනත් කෙටුම්පත් වල මා විසින් සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. ඊළඟට කථානායකවරයා වශයෙන් ලිපිලේඛාධි පිළිගැන්වීම පළවෙනි ලිපිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A6 ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොන්සන් සභාපනතේ 30 වෙනි වගන්තිය ප්‍රකාරව 2017 වර්ෂයේ සිවැනි කාර්තුව සහ 2018 වර්ෂයේ පළවෙනි දෙවැනි තෙවැනි සහ සිවැනි කාර්තු සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව ඊළඟට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A6 ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ තෙවැනි සහ සිවැනි කාර්තු සහ 2008 වර්ෂයේ පළවෙනි දෙවැනි තෙවැනි සහ සිවැනි කාර්තු සඳහා අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශ කොමිෂන් සභාවේ වාර්තා 3 2019 වර්ෂයේ දෙවැනි කාර්තු සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව සහ 4 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A6 ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තු සඳහා සීමා නිර්මාණ නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධාව මම ඉදිරිපත් කරමි. ඊළඟට කාරක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම් කාරක සභාවේ සභාපති ගරු මහාචාර්ය අසු මානසිංහ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද ස්ටෙම් අධ්‍යාපනය විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපේමාර්ගික සැලැස්ම 2020-2030 සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, මේ වාර්තාව සම්බන්ධයෙන් පුංචි පැහැදිලි කිරීමක් ඉල්ලන්න විනාඩියක් ඉල්ලනවා. විශේෂයෙන් 2020 වසරට නව ආගමනයත් සමග පාර්ලිමේන්තු නව සැසිවාරයේදී අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ මූලිකත්වයෙන් රටේ අධ්‍යාපනයේ සුසමාදර්ශීය ප්‍රගමණයකට ලක් කරන සුවිශේෂී වාර්තාවක් පාර්ලිමේන්තු හමුවේ සභාගත කිරීම පිළිබඳ මා අප්‍රමාණ සන්තෝෂයට පත් වෙනවා. එසේම මේට පූර්විකාවක් වශයෙන් අද දින ගරු ජනාධිපතිතුමා විසින් රාජාසන කතාවේ සඳහන් කළ අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රගමණය ලබා දීමට අවශ්‍ය පරිදි අධ්‍යාපනයේ සිදු කරන වෙනස්කම් මෙම වාර්තාවෙන් අපි අවුරුදු දෙකකට අධික කාලයක් අධ්‍යයනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඕනෑම රටක ප්‍රගමණයට දායක වන්නේ ජනතාවයි. රටක ජනතාව සබුද්ධික වන විට, උගත් වන විට ප්‍රගමණයට දායක විය හැකි ගුණාත්මක භාවය වැඩි වෙනවා. ශීඝ්‍ර ආර්ථික ප්‍රගමණයකට දැඩි ලෙස කැපවී සිටින ජපානය, සිංගප්පූරුව, කොරියාව, චීනය වැනි ආසියාතික රටවල් මෙන්ම තාක්ෂණික දියුණු බටහිර රටවල්ද සිදුවන්නේ සිය අනාගතයේ බාර ගැනීමට සිටින ළමා පරපුර අධ්‍යාපනයෙන් නැත්නම් දැනුමෙන් සන්නද්ධ කිරීමයි. දැනට ස්ටෙම් අධ්‍යාපනය නැත්නම් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හදාරන ශිෂ්‍ය ප්‍රමාණය ලංකාවේ 138ක් වෙනවා. මෙම වාර්තාව මගින් 2030 වන විට 60 දක්වා වැඩි කිරීමට සඳහා වූවා වන ප්‍රතිපත්තිමය සැලසුම් යෝජනා වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවට සමාජයේ සියලුම ස්තර ඒකමතිකව එකඟ වන බව ඔබතුමන්ලාට අමුතුවෙන් සාධක සහිතව කියාපානු අවශ්‍ය නැහැ. ලෝකයේම දැනට මූලික අධ්‍යාපන රටාවකට අනුගත වෙද්දී අපි විභාග මූලික අධ්‍යාපන රටාවකට අපේ දරුවන් සිරකර තබා ගන්නේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වයේ පරිකල්පන හැකියාව සහ නවෝත්පාදන හැකියාවන් මොට කරමින් සිටිනවා. මේ නිසා අපි දරුවන්ට සිටීමේ නිදහස මෙන්ම ළමා කාලය නැවත ලබා දිය යුතුයි. මේ වාර්තාව සැකසුනේ මූලිකවම රටේ අධ්‍යාපනයේ කර්මාන්තාංශය ඇතුළු සමාජයේ සියලුම ස්තර නියෝජනය කරන 138 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක වසර දෙකකම තමන බුද්ධිමය දායකත්වයෙන් මෙම කණ්ඩායමට විශ්වවිද්‍යාල උපකුලපතිවරු, පීඨාධිපතිවරු, මහාචාර්යවරු, ජාතික අධ්‍යාපන කමිෂම, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, රටේ විද්‍යා තාක්ෂණ ආර්ථික සැලසුම් මනා සංවර්ධන ආයතනවල සියලුම නිලධාරීන්, විදුහල්පතිවරු, ගුරුවරුන් පමණක් නෙමේ සිසු දරුවන් ඇතුළු කණ්ඩායමක් සහභාගී වුණා. මෙම නව ආකල්ප සහ නව විධික්‍රම විදේශ රටවල යොදා ගැනීම නිසා ඔවුන් අධ්‍යාපන ක්‍රම අතින් වඩාත් ඉදිරියෙන් සිටිනවා. නව දැනුම සම්ප්‍රේෂණයට අවශ්‍ය තාක්ෂණී යොදා ගනිමින් ස්මාර්ට් පන්ති කාමර, පන්තියටම ටැබ්, අතිනවීන විද්‍යා පරීක්ෂණ සහ ඒවා ඉදිරිපත් කිරීමේ නවීනතම තරඟ විභාග කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීම, ඒ නිසාම ප්‍රතිඵල ක්ෂණයකින් ලබා ගැනීම වැනි අනාගතයට වඩාත් උචිත විධික්‍රම භාවිතා කර සිය කටයුතු සිදු කරමින් පවතිනවා. ඉහත කී සියල්ල හරහා ස්ටෙම් අධ්‍යාපනයේ දරුවන්ට ලබා දීම, එසේම දරුවන්ගේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්පමය විප්ලවයක් ඇති කිරීම, ස්ටෙම් අධ්‍යාපනය කෙරෙහි දරුවන් වැඩි වැඩියෙන් නැඹුරු කරවීම යන කාරණා සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරනු ලබනවා. එසේම අපට අනන්‍ය වූ සාරධර්ම ගුණධර්ම සියල්ල රැකගනිමින් මේ ස්ටෙම් අධ්‍යාපනය අපේ අධ්‍යාපන රටාවන්ට අනුගත කිරීම සාර්ථකව සිදු කළ හැකි. මේ අනුව යමින් ජපානයේ, පින්ලන්තයේ, කොරියාව වැනි රටවල් අධ්‍යාපනයේ සහ තාක්ෂණයේ අතින් ඉතා ඉදිරියෙන් සිටීම දැකිය හැකි. අප රටේ ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්ද දැන් දැන් ස්ටෙම් අධ්‍යාපනයේ කෙමෙන් කෙමෙන් අධ්‍යාපන රටාවන්ට අනුගත කරනු නිරීක්ෂණය කළ හැකි. ළඟම පාසල, හොඳම පාසල ව්‍යාපෘති ආදී සංකල්ප වලින් සිදුවන්නේ නගරයට පමණක් සීමා වූ තාක්ෂණය හා යටිතල පාසුකම් දින වූ ගම කරා තමන්ට ආසන්නම පාසල කරා කෙමෙන් කෙමෙන් ළඟා වීමයි. මේ නිසා දරුවන්ට සෑම විටම නගරයේ ඇති ජාතික පාසල් කරා යාමට අත්‍යවශ්‍ය නොවනු ඇති. කෙනෙකු ඈත දුෂ්කර ගමකු එක් ගොඩනැගිල්ලක් පමණක් ඇති පාසලක පහසුකම් මැදයි මෙසිලි නැගුණු දුටුවත් රෝමයේ ගොඩනැගුණේ එක දවසකින් පමණක් නොවන බව සිතට ගත යුතුයි. සෑම පාසලකටම පහසුකම් සලසා ස්ටෙම් අධ්‍යාපනය ලබා දීම ඇරඹිය නොහැකි. පහසුකම් ඇති ජාතික පාසල් තෝරාගෙන ඒ නියම ව්‍යාපෘතියක් ලෙසින් සිදු කිරීම මෙම ව්‍යාපෘති මාර්තාව සකස් වෙලා තියෙනවා. ඒ නිසා සම්පත් බහුලව ඇති පාසල් දැන් ස්මාර්ට් ක්ලාස් රූම් සංකල්පය අනුව දරුවන්ගේ අනාගත තාක්ෂණයට හුරු කරමින් පවතිනවා. මෙසේ දරුවන් හුරු කරවීම මෙන්ම ඉතාම වැදගත් කාරණේ වන්නේ ගුරුවරුන් සහ දෙමාපියන් ස්ටෙම් අධ්‍යාපනය වෙත නැඹුරු කරවීමයි. ස්ටෙම් අධ්‍යාපනයේ මූලිකංගේ වන්නේ ස්ටෙම් විෂයන් සමෝදානික කර එය ව්‍යාපෘති සහ දැනුම ශිෂ්‍ය මූලික අධ්‍යාපනයක් කරහා දරුවාට ලබා දීමයි. එහිදී ගුරුවරයා මඟ පෙන්වන්නෙකු වන අතර වැඩිපුර දරුවාගේ කුතුහලය, නිර්මාණශීලීත්වය ආදී ඔප්නැංවීම මූලිකත්වයේ දෙනු ලැබේ. එය සම්ප්‍රදායික ගැනීම ක්‍රමවලින් තරමක් බැහැර සිදුකර නවමු ක්‍රියාබදාදාමයක් ඉවිය යුතුයි. එනිසා සම්ප්‍රදායික පන්ති රටාව දැන්ටමත් දරුවාට වදයක් වෙලා තියෙනවා. ඒ ගුරුවරුන්ට වඩ වඩාත් දරුවන් හා එක්ව ක්‍රියාකාරකම් භාවිතයෙන් ප්‍රායෝගිකව කළ හැකි සමෝදානික ව්‍යාපෘති භාවිතයෙන් දරුවාගේ මනසට කාවදින විනෝදාත්මක පළදා ඉගැන්වීම් ක්‍රමයකට යා හැකි. ගුරුවරුන් දරුවාට දුරස්ථ පුද්ගලයින්ව දරුවා සමීපතම දැනුම්දායකයා වීම මේ මගින් සිදු කළ හැකි. ඒ අනුව දිනු රටවල උදාහරණ අනුව ස්ටෙම් අධ්‍යාපනය ආර්ථික රටාවක අනුගත කරන අවස්ථාවන්වලදී එහි ආර්ථික වාසිය දෙගුණයක් බවට සඳහන් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ 138ක් දැනට ස්ටෙම් අධ්‍යාපනයේ භාවිතා වෙනවා. මේ 101කින් වැඩි වුණොත් දළ ජාතික නිෂ්පාදනයේ 2%කින් වර්ධනය කරන්න අවස්ථාව ලැබෙනවා. එනිසා මේ පිටු 280කින් යුත් මේ වාර්තාව ඔබතුමාලා අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම printed copy එක ලැබෙනවා ඔබතුමාලාට. ඒ නිසා මේ 2020-2030 දශකය අපි මේ වාර්තාව හරහා ස්ටෙම් දශකයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තිනවා. මේ වාර්තාව සම්බන්ධයෙන් ගරු අධ්‍යාපන ඇමැතිතුමා, උසස් අධ්‍යාපන ඇමැතිතුමා, විද්‍යා තාක්ෂණ ඇමැතිතුමා, මේ කියලුම අමාත්‍යාංශ මේ වාර්තාව දෙස බලලා මේක ජාතික ප්‍රතිපත්තියක් හැටියට අනාගතයේ රටට මේ ස්ටෙම් අධ්‍යාපනයේ ප්‍රගමනයේ 2020-2030 පියවරක් හැටියට ඉදිරියට ගන්න උත් අපි අපේක්ෂා කරනවා. මේ වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාවල වාර්තා ඉදිරිපත් කිරීම අනුව කැබිනට් මණ්ඩලයට යොමු කරන ඇති අනුව කැබිනට් මණ්ඩලය හරහා සති 6ක් කරලද මේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා. ගරු කථානායකතුමනි, මේ වාර්තාව සම්බන්ධයෙන් අපිට විවාදයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, මම පළවෙනි යෝජනාම ඉදිරිපත් කරනවා.
සභාව එක්කද?
ආයි.
ගරු විපක්ෂ නායකතුමා. ඔතුමා ඉල්ලීමක් කරලා තිබුණා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද දවසේ බොහොම කනගාටුදායක තත්ත්වයක් ගුවන් හමුදා Y12 ගුවන් යානයක් වීරවිල සිට රත්පලාන දක්වා පියාසර කරන අවස්ථාවේ ගුවන් යාන අනතුරක් සිදු වෙලා ගුවන් යාන රණවීරුවන් 4 ජීවිතක්ෂයට පත් වෙලා සිටිනවා. ඒ නිසා අපිට දැනගන්න තිබෙන ආකාරයට මම ප්‍රාර්ථනා කරන එක සත්‍යක් නොවේ කියලා. කෙසේ වෙතත් එවන් අනතුරක් සිදු වුණා නම්, එවන් ඛේදවාචක සිදු වුණා නම් විපක්ෂයේ අපි සියලු දෙනාගෙත්, ඒ වගේම සභාවේ සිටින සියලු දෙනාගෙත් ශෝකයේ සහ කනගාටුව මේ අවස්ථාවේ ඒ සියලු දෙනාටම පුද කරන්න කැමතියි.
රයි. බොමු චුටි. මොකද පොයින්ට් වල?
කතා නැග දුමනේ ගිය පාර අපි ආදරෙන් පිළිගන්නවා නායක මන්ත්‍රීතුමා.
අර කියන්න ගරු මන්තුමා,
ගරු කතානායකතුමා, ගිය පාර සැසිවාර ඉවර කරන්න කලින් කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට අපි අර වෝහාරික වාර්තාව සභාගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවා. එතකොට ඔබතුමා කිව්වා ඒ ගැන කීප දිනකින් ක්‍රියාත්මක වෙනවා, ඒ ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් ඒ සැසිවාරය ඉවර වෙලා අලුත් සැසිවාරයක් පටන් ගන්න තියෙනවා. කෝප් කමිටුව දැන් මේ තාම පත් කළා නැහැ. ඔබතුමා ගාව ඒ වාර්තා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ඒ වෝහාර්තික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා.
හොඳයි. ක්‍රියාකාරී වුණා මම ඒක අවධානය යොමු කරනවා. හොඳයි. ගරු මුරාවි කරුණායක මහත්තුමා,
මම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මමත් නැකිලා ඉල්ලන්නේ ෆොරෙන්සික් රිපෝට් එක. මොකද මේක ඇයි යටපත් කරලා තියෙන්නේ? තාම මේක ඉදිරිපත් කරන්නේ නැතුව. මේකේ වාර්තා පහක් තියෙනවා, කතා කරනවා මේවා ගැන. කරුණාකරලා වහම ඉදිරිපත් කරන්න. මේක කෝප් එකට බාර දීලා තියෙනවා. ඒ වගේම අපි සුනිල් හඳුන්හෙට්ටි මන්තුමාත් ඒ කෝප් එකට සභාපති වශයෙන් පත් කරන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම ෆොරෙන්සික් රිපෝට් එක දැන්වත් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියන එක මම හිතමත් ඕනේ කම මේ අවස්ථාවේදී ඉල්ලනවා.
හොඳයි. ඔපරයි. ගරු විමල් වීරනාසමිතුමා,
ගරු කතානායකතුමනි, මහා බැංකුව මහදවල් හොරා කෑවේ පහුගිය පැවති ආණ්ඩුවේ උදවිය ඇයි ඕගොල්ලෝ නෙවෙයිද මහා බැංකුව හොරා කෑවේ? මහා බැංකුව හොරා
කෑවේ
තමයි දැන් මේ මං ඉදිරියේ පෙනී ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙවෙයි, මහා බැංකුව හොරා කාපු සියලු හොරුන්ව අධිකරණයේ හමුවට ගෙනියන්න කටයුතු කරනවා මේ ආණ්ඩුව කියන එකත් අපි මේ වෙලාවට උදාහරණය කරනවා.
ගරු සෙන්රාජ මන්දේජමා,
අපි අවුරුදු 4 මාරක් තිස්සේ කෝප් කමිටුවේ මේක ගැන පරීක්ෂණ කෙරුවා. දැන් අද වෝහාරික වාර්තාව හර්ෂද සිල්වා ගරු මන්තුමා කියෝ වගේ ඔබතුමාගේ අතට ලැබිලා තියෙනවා. මම හිතනවා සාධාරණය තමයි මේක පාර්ලිමේන්තුවේ සභාගත කරන එක. ගරු කතානායක, රට වෙනුවෙනුත් පාර්ලිමේන්තුවේ අපි හැම දෙනාම වෙනුවෙනුත් ඔබතුමා ඒ දේ කළ යුතුයි කියන එක මගේ විශ්වාසයයි කියන එක ප්‍රකාශ කරනවා.
ගරු චමර රාජපක්ෂ මහත්මයා,
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා දැක්වූ අදහස් පිළිබඳව මේ කරුණ පිළිබඳවයි. අද Y12 යානාවක් රත්මලානේ ඉඳලා උදේ වීරවිලට ගිහිල්ලා තියෙනවා. ඉන්පසුව වීරවිල සිට කඳුකර ප්‍රදේශයට ගිහිල්ලා නැගෙනහිර ප්‍රදේශයේ සමීක්ෂණ කටයුතු කරන්න, භූමියේ සමීක්ෂණ කටයුතු කරන්න යන අවස්ථාවේදී ගුවන් පහතින් ගමන් කිරීම නිසා අපතලයේ ප්‍රදේශයේ කඳු වැටියක හැපිලා තමයි මේ අනතුරු සිදු වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙන. තවදුරටත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ගුවන් නියමුවන් දෙදෙනෙක් සහ සහායකින් සමීක්ෂණ කටයුතු වලදී සහායකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරන අතරේ පුළුල් පරීක්ෂණයක් කරගෙන යනවා. ඉන්පසුව අපි සභාවට පිළිබඳව තොරතුරු දෙන්න. ඒ පෞල් වලටත් අපි ශෝකය
ගරු අජපේර මැතිතුමා ඊට පස්සේ ගරු සූර්යනන්දනිත් මැතිතුමා.
ගරු කථානායකතුමනි, මහ බැංකුව බැඳුම් කර සිදුවීමට අදාළව වෝහාරික වාර්තාව ලබා ගැනීම සඳහා අපි දන්න ආකාරයට මහ බැංකුව ඒ වාර්තාව සකස් කිරීමටම රුපියල් මිලියන 900ක් පමණ මුදලක් වියදම් කළා තියෙනවා. ඒ වගේම මේ වාර්තාව ස්වාධීන ජාත්‍යන්තර විගණන ආයතන වලින් තමයි සකස් කළා තියෙන්නේ. ඒ වගේම මේ මෙතන සිදු වෙලා තිබෙන ප්‍රශ්නය පිළිබඳව වෝහාරික වාර්තාවක් ඉදිරිපත් කරන්න කියන කාරණය දිගින් දිගටම කෝප් කමිටුවත් ඉන්පසුව ජනාධිපති කොමිෂන් සභාවත් නිර්දේශ කළා තිබුණා. දැන් මේ අපි දන්නා ආකාරයට මේ වෝහාරික වාර්තාව අනුව නියම හොරු කවුද, මොන කාලෙක ඉඳලාද මේවා සිදු වෙලා තියෙන්නේ, කාටද මේ මුදල් යොමු වෙලා තියෙන්නේ, මොන හේතු නිසාද මේක සිද්ධ වුණේ කියන කාරණා ගැන සවිස්තරව සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ පිළිබඳව මේ විස්තර පාර්ලිමේන්තුව දැනගත යුතුයි. මේ රටේ ජනතාව නියෝජනය කරන උත්තරීතර ආයතනයේ හැටියට මේ වන විට ඔබතුමාගේ බහරේ පිටපතක් තියෙනවා. එතකොට
ඒක මංගව නෙමෙයි කියන්නේ කෝප් කමිටෝ ගාව. කෝප් කමිටෝ ක්‍රියාත්මකවම මම උපදෙස් දෙනවා එක රිස්ක් ගන්න.
ගරු කතානායකතුමනි, ඔබතුමා තමයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඔබතුමා යටතේ කෝප් කමිටුව තියෙන්නේ. ඔබතුමාගේ බාහිරේ තමයි මේක තියෙන්නේ උපරිම වශයෙන් කළකුවා. එතකොට දැන් ඒ වගේම මේ කෝප් කමිටුව මෙම වාර්තාව විවෘත කරලා සමාජිකයන් අතර සාකච්ඡා කරන නියමිත දිනේ තමයි පාර්ලිමේන්තුව වාරයේ කල් තිබුවේ. එනිසා ගරු කතානායකතුමනි, දැන් සත්‍ය සහ මිත්‍යාවන් අතර දෝලණය වෙන මේ ප්‍රශ්නය පිළිබඳ නියම පුද්ගලයෝ කවුද? කවද ඉඳලාද මේක සිද්ධ වුනේ? 2015ට කලින් 2015ට කලින් මේ ප්‍රශ්නේ සිදු වුණා. 2015න් පස්සේ සිදු වුණා. ඒවට වගකිය යුතු නියම පුද්ගලයෝ කවුද කියලා මේ වාර්තාව දිහා බැලුවම හොයාගන්න පුළුවන්. ඒ වගේම මේවා මුදල් ගියේ කාටද කියලා හොයාගන්න පුළුවන්. ඒ නිසා කරු කතානායකතුමනි, ඔබතුමාගේ විශේෂයෙන් ඉල්ලා හිටිනවා අප්‍රමාදව මේ වාර්තාව සභාගත කරන්න
කියලා. හොඳයි. බොහොම තුජේ ගරු හඳුනෙත්ති මැතිතුමා,
ගරු කතානායකතුමනි, මගෙත් නම සඳහන් වෙච්ච නිසා විශේෂයෙන්ම මේ ව්‍යවහාරික විගණන වාර්තාව මහ බැංකුවේ අධිපතිතුමා අපේ කෝප් ලේකම් කාර්යාලයට ලබා දුන්නේ නොවැම්බර් මාසේ 27 වෙනිදා. ඊට කලින් දින කිහිපයක්ම අවස්ථා කිහිපයකදී මේ පිළිබඳ ලිඛිතව අපේ ලේකම් කාර්යාලය සහ මහ බැංකුවේ අධිපතිතුමාගේ කාර්යාලය ගනුදෙනු ලිපි ගනුදෙනු කරා. 27 වෙනිදා මේක ලැබෙනකොට නීතිපතිතුමාගේ ආවරණයක් සහිතව තමයි ලැබිලා තියෙන්නේ. කෝප් කමිටු සමාජිකයින්ට සහ විෂය භාර අමාත්‍යතුමාට තමයි මේක අධිකරණමේ කටයුත්තක් නිසා පරිහරණය කරන්න හැකිය කියලා. පාර්ලිමේන්තු ඊළඟට රැස් වෙන පළවෙනි දිනේ තමයි දෙසැම්බර් 3 වෙනිදා. දෙසැම්බර් 3 වෙනිදා ඒක නිසා මම කාර්ක සභාව කැඳවන්න තීරණය කළේ මේ නීතිමය ආවරණය නිසා. කාර්ක සභාව තමයි තීරණය කරන්න ඕනේ. එහෙමනම් මේකේ මොන මොන කාරණාද බලන්නේ කොහොමද කියලා. ඒ නිසා අඩුතරමේ අපි ඒ ලේඛන විවෘත කළේවත් නැහැ කරු කතානායකතුමනි. ඒවා කෝප් කමිටු ලේකම් කාර්යාලයේ තියෙනවා. දෙසැම්බර් 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය කල් තිබීමත් සමග කෝප් කමිටු අහෝසි වෙනවා. ඒතොර ඇත්තටම දැන් කෝප් කමිටුවට මේක පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා එහෙමනම් කල යුත්තේ තියෙන ඉතා ඉක්මනින් කෝප් කමිටු සමාජිකයන් යලිපත් කරලා නව සභාපතිවරයෙක්පත් කරගෙන කාර්ක සභාව මේ තීරණයක් ගන්න ඕන. කාර්ක සභාවේ තීරණයක් ගන්න නැතුව මම හිතන්නේ ප්‍රායෝගිකව මේක සභාගත කරන්න ක්‍රමයක් දැන් නැහැ නීතිපතිතුමාගේ ආවරණය නිසා. නිසා ඔබතුමා හා පාර්ලිමේන්තුවේ බලය තියෙනවා ඒ පිළිබඳ තීරණයක් ගන්න. නමුත් මම හිතන්නේ කාර්ක සභාව පත් කිරීම මේක නිසා පූර්ව කටයුත්තක් හැටියට තියෙනවා. ඒ ඉතා ඉක්මනින් කරනව නම් මේ වාර්තාව කිසි ගැටලුවක් නැතුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
ඔය අපි ලබන සතියේ පක්ෂනායකින් හම්බ වෙනවා. එතකොට පුළුවන් කතා කරන්න ඒ ගැන. ගරු රාජකාරණ වැටුම
කතනාගතුමනි, එතුම කිව් පරිදි කෝප් එක පත් කරන තාක්කල් ඒ වාර්තාව ඔබතුමාගේ අතේ තියෙන්නේ
නෑ. දැන් තියෙන්නේ කෝප් එකේ. මම බලන්නේ ඒක.
කෝප් එක අවශ්‍ය නෑ කතනාගතුමනි. මේක නිකරුණේ මේ හංගලා තියෙන මොකද මේක හංගලා තියෙන්නේ ඉදිරිය දාන්න. ඉතින් කරුණාකර මේක වහම ගේන්න. මොකද හුඟ දෙනාගේ කටවැහිවි ඔක තුලින්.
නෑ හොඳයි.
ඉතින් දැන් කරුණාකර මම ඉල්ලනවා මේ මේ සැසිවාරි ඉවුරුන හැටි දැන් ඉවුරුන හැටි මේක නිකුත්
කරන්න. ගරු රාජ්‍යමෙතුමා.
ගරු කතානායකතුමනි, මයික් එක.
ගරු රාහු කාජ්‍යමෙතුමා.
මයික් එක. ගරු කතානායකතුමනි, මේ සභාවේ මේ දැන් කතා වෙච්ච කාරණානුව නිකන් විපක්ෂය අදනවා උත්සාහ කරනවා. අපේ විසින් ආණ්ඩු පක්ෂයේ විසින් මේක ඉදිරිපත් කළේ නැහැ කියන එක විශේෂයෙන් කෝප් කමිටුවේ සභාපතිතුමා ඉතාමත් පෑදලි විග්‍රහයක් කළා. අද තමයි පාර්ලිමේන්තුව නව ආණ්ඩුව පත් වුණාට පස්සේ පටන් ගන්න ඵලෙන්නේ දවසේ. ඉතින් අපි ඉතාමත් කැමති 2015න් පස්සේ මයිදානේ මහා බැංකුව බැඳුම් කර වංචාව නිසා මේ රටට සිදුවෙච්ච පාඩුව මේ රටේ ජනතාව දැනගන්න. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ඔබතුමාට යෝජනා කරනවා මේක ඉතා ඉක්මනින් කෝප් කමිටුව පත් කරලා රටේ ජනතාවට මහා බැංකුව ඔරු කවුද කියන එක විවෘත කරන්න කියන එක.
හොඳයි බෞද්ධදී බෞද්ධදී ගරුව ලියනගේ ප්‍රියන්ත ලියගේ මැතිතුමා ඔබතුමා අවස්ථාවක් ඉල්ලලා තිබුණා. මංගල කතාවට සුළු වෙලාවක්.
ගරු කතානායකතුමායි අවසරයි. ඉතින් ඇත්තටම
මොකෝ මංගල කතාව දෙනවා.
එහෙම ගැටලුවක් තියෙනවා නම් මන් දන්නේ නැහැ. ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම 2015 අගෝස්තු මාසේ මැතිවරණයට මුණ දීලා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මට 49,850ක් ඡන්දය ලබා දීලා මේ රටේ අනාගතය නිර්මාණය කරන්න මේ අවස්ථාවට එන්න කියලා අවස්ථාවක් දුන්නා. හැබැයි මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. කොහොම වුණත් රංජිත් සොයිසාගරු මන්ත්‍රීතුමාගේ අභාවයෙන් මට ඊළඟට මනාප තිබිච්ච නිසා ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ඇත්තටම සොයිසා මන්ත්‍රීතුමාට මගේ කනගාටුව මෙලාවේදී පුද කරන්න ඕනේ. මොකද එතුමා අපේ තාත්තා පියා තමයි දේශපාලනට ගෙනල්ලා මේ ස්ථානයට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ගෙනල්ලා රටට සේවයක් කරන්න අවස්ථාව ලබා දුන්නේ. ඒ වගේම එතුමාගේ අභාවයෙන් පස්සේ තාත්තාගේ පුතා විදිහට මටත් මේ අවස්ථාවට එන්න පුළුවන්. එතුමාගේ පුතා විදිහට දේශපාලන පුතා සොයිසා මන්ත්‍රීතුමා ඊට පස්සේ තමයි මම ඉතිගරු කතානායකතුමනි. ඇත්තට මේවා දෛවෝපිත ගත සිද්ධීන් කියලා මම දකින්නේ. කොහොම වුණත් මම පහුගිය මැතිවරණවලදී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේ පියත් අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දීලා එතුමාගේ ජයග්‍රහණය වෙන කටයුතු කරන්න කටයුතු කරා. ඒගොම අපේ පියාගේ හොඳම මිත්‍රයා තමයි අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඉතින් එතුමාටත් මම අපි සුබ පැතුම් හැමතිස්සෙම. ඒ වගේම පහුගිය නොමිනේෂන් එක ලබා ගැනීමේදී මම හදිසියේ තමයි ඇප්ලිකේෂන් එකක් දැම්මේ. කොහොම වුණත් ඒ ඇප්ලිකේෂන් එක අනුව එවකට හිටිය ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතකොට පක්ෂයේ සභාපතිවරයා විදිහට කොහොමත් නොමිනේෂන් ගැනීමේදී ගැටලු රාශියක් තිබුණා. ඒ වෙලාවේදී අනුරපී දර්ශන යාපා මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහටත් ඒ සන්ධානයේ ලේකම්වරයා විදිහට අපේ සුසිල් ප්‍රේමජනත මැතිතුමා බොහොම අමාරුවෙන් තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. සුසිල් ප්‍රේමජනත මැතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනි. මොකද එහෙම නැත්තම් මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් මම පහුගිය මැතිවරණයට ඉස්සෙල්ලා මේ සභාවේ වෙච්ච ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් නිසා මම දේශපාලනඥයෙක් විදිහට පියත් අපි රට වෙනුවෙන් දේශපාලනය කර හරි දේ වෙනුවෙන් කැපිපෙනුනේ. ඉතින් ඒ වගේම මහින්ද මහත්මයාත් එක්ක මගේ කිසිම ගැටලුවක් නැහැ. ගරු අගමැතිතුමනි ව්‍යවස්ථාවට විරුද්ධව යම් කිසි ක්‍රියාවක් කරනවා නම් එතන මට දේශපාලනය කරන්න බැරි නිසා මම වේලාවේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී ඉඳියා. ඒ නිසා අද මේ අවස්ථාවට මම මේ විපක්ෂයට ඇවිල්ලා අසුන් ගන්න සිද්ධ වුණෙත් ඒ වෙලාවේ ගත්ත වැරදි ක්‍රියාව මාර්ගයක් නිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂයේ තුල ඉදිරියේදී දේශපාලනය කළා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විපක්ෂ නායකකම ඉස්සරහට ගෙනහිල්ලා කොහොම හරි අගමැතිවරයා දක්වා කටයුතු කරන්න මම මහන්සි වෙනවා කියලා කියමින් ඔබතුමාට අවස්ථාව ලබා දීපු කෙනෙකුට ස්තුතියන්ත වෙමින් නිහඬව බොහොම
ස්තුතියි. ඒ සභාව කල් තැබීම ගරු සභානායකතුමා
7 වෙනි දින පස්වරු 1 දක්වා සභාව කල් තැබිය යුතුයි යෝජනා කරන
හත් වෙනි දින අපරභාග 1ට දක්වා කල් තබනු ඇත.